ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
මවුබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසනවද විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
අද පෙබරවාරි මාසේ 18 වෙනිදා ඔස්ට්‍රේලියානු වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන පුවත් දෙස අවධානය යොමු කරන මවුබිමින් පුවත් විශේෂාංගය දැන්. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා රටේ මුදල් අමාත්‍යවරයා විදිහට තමන්ගේ ආණ්ඩුවේ පළමු අයවැය ඊයේ දවසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. ජනවරමින් පිළිඹිබු වෙන අපේක්ෂාවන් නෙටු කරන්න අරමුණු කරගෙන තිරසාර ආර්ථික වර්ධනයක් සංවර්ධනයක් කරා අවශ්‍ය වන ආර්ථික පදනම සකස් කරන්න මේ අයවැය යොදාගත්තා. ඒ අනුව මේ අයවැය ඓතිහාසික අයවැයක් වෙනවා කියලා රජයේ මංගල අයවැය ඉදිරිපත් කරමින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ඒ අනුව අයවැය යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2025 අවුරුද්ද සඳහා රජයට ආදායම් ලෙස රුපියල් බිලියන 4,990ක් ලැබෙයි කියලා ඇසමේන්තු කරලා තියෙනවා. ඒ වගේම රජයේ වියදම ලෙස රුපියල් බිලියන 7,190ක් ඇසමේන්තු කරලා තියෙනවා. ඒ අනුව මේ අවුරුද්දේ අයවැය පරතරය රුපියල් බිලියන 2,200ක් ලෙස සටහන් කරලා තිබෙනවා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම පිළිබඳව අවධානය යොමු වෙලා තිබුණා. ඒ අනුව ඒ සඳහා වන යෝජනා ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා විදිහට ඉදිරිපත් කළා. රාජ්‍යාංශයේ අවම මූලික වැටුප රුපියල් 24,250 ඉඳලා රුපියල් 40,000 දක්වා රුපියල් 15,750කින් වැඩි කරන්න අයවැයෙන් යෝජනා කරලා තියෙනවා. ඒ අනුව යම් දීමනා මූලික වැටුපට ඒකාබද්ධ කරන්න යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම මේ ලබා දීමේදී අදියර කිහිපයක් යටතේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න නියමිතයි. ඒ අනුව ශුද්ධ වැටුපෙන් රුපියල් 5,000ක් සහ ඉතිරි මුදල 30%ක් 2025 අප්‍රේල් මාසේ ඉඳලා ගෙවන්න ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉතිරි 70% 2026 සහ 2027 ජනවාරි මාසයේදී සමාන කොටස් වලින් ලබා දෙන්න නියමිතයි කියලාත් වාර්තා වෙනවා. ඒ නිසා වසරේ යෝජිත වැටුප් වැඩි කිරීම රුපියල් බිලියන 110ක් රාජ්‍යාංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පුරවන්නත්, ඒ කියන්නේ පුරප්පාඩු 30,000ක් පුරවන්න බඳවා ගන්නත් යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම 2025 වසරේදී රාජ්‍යාංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු 30,000ක් පෙරවීම සඳහා රුපියල් මිලියන 10,000ක් වෙන් කරන්න අයවැයෙන් යෝජනා කරලා තිබෙනවා. ඒ අතරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මොන වගේ වරප්‍රසාද හිමිවන්නේ කියලා බලාපොරොත්තු වෙන්න හිටියනම් මන්ත්‍රීවරුන්ට මේ වසරේදී වාහන ලබා දීමට හෝ පර්මිට් එක ලබා දෙන්න කටයුතු නොකරන බවත්, සුඛෝපභෝගී වාහන මාර්තු මාසයේ වෙන්දේසි කරන්න කටයුතු කරන බවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා අයවැය කතාවේදී කිව්වා.
අධික ධාවනය සහ නඩත්තු වියදම් දැරීමට සිදුවන සියලුම සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරනවා මාර්තු මාසයේ. මේ අලුත් වාහන සඳහා ගැසට් එක ගන්නක තමයි හිටියේ. කවුරු ඇයි විකුණන්නේ නැත්නම් විකුණන්නේ නැත්නම් කියලා ඇහුවා. අලුත් වාහන ගෙන්වීම සඳහා ගැසට් එක ගහුවාම වෙළඳපොලේ මිලේ වෙනසක් ඇති වෙනවා. අන්න ඊට පස්සේ විකිණීම තමයි අපි අපේක්ෂාව වුණේ. තේරුම් ගන්න. වැඩේ හරියට කරන්නේ එහෙමයි. වාහන සඳහා රජයේ වියදම් ආවම කිරීම. රජයේ නිලධාරීන්ට නිල වාහන ලෙස පවර ලද වාහන ඉහළ ඉන්ධන පරිභෝජනයක් ඇති සැලකිය යුතු වටිනාකම යුක්ත වාහන වෙනවා. මෙම වාහන සඳහා අධික නඩත්තු පිරිවැත් දැරීමට සිදු වෙනවා. සමහර වාහන අවුරුදු 7-8 පැරණි. මුද අපි දැන් අවුරුදු 6 ක විතර වාහන ගෙනල්ලා නැහැ රජයට. අවුරුදු 8-10 පැරණි වාහන තමයි රජයේ නිලධාරීන් පාවිච්චි කරන්නේ. විශාල නඩත්තු වියදමක් දරනවා. එබැවින් තෝරාගත් නිලධාරීන්ට සුදුසු මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම හරහා වාහන සඳහා වන අධික වියදම් අවම කිරීමට රජය තීරණය කර තිබෙනවා. අපි යම් සැලකිය යුතු මුදලක් වාහනයක් කිම නිලධාරීන්ට ලබා දෙන්න කටයුතු කරනවා. අපි ඒ උරුසමිතිත් එක්ක සාකච්ඡා කරලා මුදල තීරණය කරනවා. ඒ වගේම මන්ත්‍රීවරුන්ට පර්මිට් එක ලැබෙන්නෙත් නෑ. මේ අවුරුද්දේ වාහන ලැබෙන්නෙත් නෑ. මේ අයවැයෙන් ඒ සඳහා මුදල් වෙන් කරලා නෑ. මොකද දරා ගන්න බෑ මේ ආර්ථිකයට.
එතකම රජයට තිබෙන ප්‍රධාන අරමුණක් තමයි ආර්ථිකය ශක්තිමත් කරන්න. ඒ සඳහා විවිධ වැඩසටහන් යෝජනා කරලා තිබෙනවා. විශේෂයෙන්ම හොඳ ප්‍රවාහන සේවයක් ලබා දෙන්න සුඛෝපභෝගී බස් රථ 100ක් කොළඹට අරගෙන එන්න පියවර අරන් තිබෙනවා. ඒ සඳහා වෙන යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා. ගොවි ජනතාව පිළිබඳව අවධානය යොමු කරලා තිබෙනවා. සෞඛ්‍යයට රුපියල් බිලියන 604ක් වෙන් කරලා තියෙනවා. සංචාරක ක්ෂේත්‍රය ඉලක්ක කරලා තියෙනවා. ඒ වගේම ඒ සඳහා වෙන අවශ්‍ය වටපිටාව සම්පාදනය කරලා තිබෙනවා. ඉතින් මේ සියලු ආකාරයන් අනුව රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ගන්න පියවර කිහිපයක් පිළිබඳවත් ජනාධිපතිවරයා අයවැය කතාවේදී කරුණු ඉදිරිපත් කළා.
විදේශීය ව්‍යාපාරික ජාල වාණිජ අවස්ථා සහ වාණිජ සහයෝගිතාවය වැඩි දියුණු කළ හැකිවැනි ප්‍රවේශය සඳහා විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව යොදා ගන්නවා. විදේශ වෙළඳාමට සම්බන්ධ ප්‍රධාන ආයතන සහ අපනයනකරුවන් ලියාපදිංචිය ස්වයංක්‍රීයකරණ සහ ඩිජිටල්කරණය කිරීම තුළින් ජාතික තනි වෙළඳ රාමුව කවුළුව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. ආදායම් එකතු කිරීම හා වෙළඳ පාසුකම් කාර්යක්ෂම කිරීම නව රේගු පනතක් හඳුන්වා දීමට අපි කටයුතු කරනවා. දැන්ට සකස් කර තිබෙන රේගු පනත සංශෝධනය කොට නව රේගු පනතක් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන්ටමත් මේ වැඩ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ද්විත්ව බදුකරණ වැළැක්වීමේ ගිවිසුම දැන්ට පවතින ද්විත්ව බදු ගිවිසුම 44න් ඔබට පුළුල් කරනු ලබන අතර එහිදී ඉහළ වෙළඳ හා ආයෝජන විභවයක් ඇති රටවල් වලට ප්‍රමුඛතාවයක් ලබා දෙනවා. ආයෝජන ප්‍රවර්ධනය සහ පහසුකම් සැපයීම, අපනයන කේන්ද්‍ර කරගත් ආයෝජන සහ විශේෂිත අංශයන් සඳහා වන කලාප පුළුල් කිරීම, තිරසාර භාවිතයන්, සම්පත් කළමනාකරණ සහ හරිත තාක්ෂණය කෙරෙහි අවධානය යොමු කරන අතර පරිසර හිතකාමී කාර්මික උද්‍යාන පිහිටීම සඳහා රාජ්‍ය පෞද්ගලික අහුල්කාරිත්වය ක්‍රමවේදය සහ පෞද්ගලික පවත්වා ගන්න ලබන කලාප කලාපහරා රජයේ සහයෝගය ලබා දීමට කටයුතු කරනවා. නැගියන ආයෝජක වර්ධනයට ගැලපෙන පරිදි ආර්ථික පරිවර්තන පනත සංශෝධනය කරනවා. දැන්ට ඉදිරිපත් කළ තියෙන පනත සංශෝධනය කරලා නැවත අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා. පළදායි ආර්ථික කටයුතු සඳහා රජයේ විසින් භාවිත නොකළ රජයේ සතු ඉඩම් පළදායි ආර්ථික කටයුතු සඳහා බදු දෙනවා.
අයවැය ඉදිරිපත් කිරීමෙන් පස්සේ අපි දැක්කා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සාම්ප්‍රදායික තේමේසයට එක්කාසු වෙලා ඉන්නවා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සුහදව කතාබස් කරමින් අදහස් හුවමාරු කරගන්නවා. අපි දැක්කා ජනාධිපතිවරයා මැති ඇමතිවරුන් ඇතුළු පාර්ලිමේන්තු කණ්ඩායම ඊට පස්සේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා අයවැය පිළිබඳව මෙන්න මේ ආකාරය අදහසක් පළ කළා.
පේන්නේ IMF එක පනවපු සීමාවන් තුළ නිර්මාණය කරපු අය. ඇයි මම එහෙම කියන්නේ? ප්‍රාථමික ශේෂය 2.5 එක නඩත්තු කරන්නට ඕන. ඒ වගේම ප්‍රාථමික වියදම් දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වෙන්න 13% බවට පත් කරන්න. අපිට රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත 2024 ඒ දාපු සීමාව 13% දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට ප්‍රාථමික වියදම් ක්‍රියාත්මක කිරීම ඒක IMF න්‍යාය ප්‍රාථමික ශේෂය 2.5 දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට පවත්වාගෙන යෑම ඒක IMF එකේ නිර්දේශය. ඒකට පැහැදිලිවම ඉතාමත්ම සීමා සහිත සම්පත් ප්‍රමාණයක් ආයෝජනය වෙනුවෙන් කළා.
ඊයේ රාත්‍රී කාලයේ පාර්ලිමේන්තුවේදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවන වරකයේ වීම විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වුණා. ඒ අනුව ඊට පක්ෂව ඡන්ද 187ක් ලැබුණා. කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මේ පනතට එහෙම නැත්නම් මේ කෙටුම්පතට විරුද්ධව ඡන්දය ලබා දුන්නේ නැහැ. කොහොම වුණත් ඉන් අනතුරුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවන වරකයේ වීම හේවත් කාර්ක සභා අවස්ථා විවාදය ආරම්භ වුණා. ඊට පක්ෂව ඡන්ද 158ක් හිමි වුණා. එහිදීත් විපක්ෂව කිසිම ඡන්දයක් භාවිතා කරලා තිබුණේ නැහැ. ඒ වගේම කිසිවෙකුත් ඡන්දය ලබා දීමෙන් වැළකී සිටියේත් නැහැ. ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධන රහිතව විශේෂ බහුතරයෙන් සම්මත වූ බව කතානායකවරයා දැනුම් දුන්නා. ඒ අනුව පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීම සඳහා තිබුණු බාධක දැන් ඉවත් වෙලා තියෙනවා. ඉන් අනතුරුව නීති ප්‍රකාරව මැතිවරණයේ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාවට ලැබෙනවා. විපක්ෂයේ මේ වෙනුවට යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා. අවුරුද්දෙන් පස්සේ මැතිවරණය පළාත් පාලන ඡන්දේ පවත්වන්න කියන ඉල්ලීමත් එක්ක බලමු දැන් නීතිමය බාධක ඉවත් වෙලා තිබෙනවා. පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීමට අදාළ දිනවකවානු ඊට අදාළ නිර්ණායකයන් තීරණය වෙන්නේ කොහොමද කියලා දැන් අපිට බලන්න පුළුවන්කම තිබෙනවා. අටවන ඉන්දියානු සාගර සමුළුවට සමගාමීව ඊයේ දවසේ ඉන්දියා විදේශ කටයුතු ඇමති එස් ජයශංකර් මහතා විජිත හේරත් ලංකාවේ විදේශ කටයුතු ඇමතිවරයාව මුණගැහිලා සාකච්ඡාවක් පවත්වලා තිබුණා. රටවල් දෙක අතර පළදායි අන්තර්ක්‍රියාවන් වගේම පුළුල් සහයෝගිතාව සමාලෝචනය කරා කියලා එක්ස් ගිනුමේ ඡායාරූපයක් සහිත සටහනක් තබමින් ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යවරයා සනහන් කරලා තියෙනවා. ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රගතිය සඳහා කැපවී කටයුතු කරනවා කියලා එස් ජයශංකර් ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා සනහන් කරලා තිබුණා. ඒ වගේම මෙම සමුළුවට සහභාගී වුණු ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාවත් හමු වෙලා තිබුණා. එහිදී තමන්ගේ එක්ස් ගිනුමේ ඡායාරූපයක් සමග සටහනක් තබමින් එස් ජයශංකර් ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා සනහන් කරලා තියෙන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීම සතුටක් කියලා. ඒ ආදී වශයෙන් ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා ලංකාවේ හිටපු ජනාධිපතිවරයා සහ වර්තමාන විදේශ අමාත්‍යවරයා මුණගැහිලා තියෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා ගොනු කරලා තිබුණු පෙත්සමක් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරේ බල රහිත කරන ආඥාවක් නිකුත් කරන්න කියලා ඉල්ලලයි මේ පෙත්සම ගොනු කරලා තිබුණේ. මේ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්න කියලා නීතිපතිවරයා අභ්‍යාචනාධිකරණයේ හැමුවේ මූලික විරෝධතා ගොනු කරලා තිබුණා. ඒ අනුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී හිටපු අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට කරුණු දක්වමින් කිව්වේ මේ පෙත්සම තුළ ඉතා වැදගත් අත්‍යවශ්‍ය පාර්ශ්වකරුවන් වග උත්තරකරුවන් ලෙස නම් කරලා නැහැ. ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා පත් කරන්නේ ජනාධිපතිවරයාගේ නියමයේ පරිදි ජනාධිපති ලේකම්වරයා පෙන්වලා දීලා තියෙනවා. අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මේ පෙත්සමේ වග උත්තරකරුවෙකු ලෙස ජනාධිපති ලේකම්වරයා නම් කර නොතිබීම බරපතල නීතිමය ඌනතාවක් කියලා සඳහන් කරලා තියෙනවා. කොහොමනත් මේ පෙත්සම පවත්වාගෙන යන්න හැකියාවක් නැහැ කියලා ඒක නිෂ්ප්‍රභ කරන්න කියලා අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා තමන්ගේ මූලික විරෝධතාවලින් සඳහන් කරලා තිබුණා. කරුණු සලකා බලපු අභ්‍යාචනාධිකරණයේ වැඩබලන මිනිස්සුරුවරයා කිව්වේ පෙත්සම් පවත්වාගෙන යන්න ඇති හැකියාව සම්බන්ධයෙන් වග උත්තරකරුවන් මූලික විරෝධතා මතු කරලා තියෙන නිසා ඒ සම්බන්ධයෙන් මුලින් තීන්දුවක් ලබා දෙන්න තමන්ට සිද්ධ වුණා කියලා. ඒ අනුව මේ මූලික විරෝධතාවලට අදාළව ලිඛිත දේශන තියෙනවා නම් ඒවා මාර්තු 18 වෙනිදාට ඉදිරිපත් කරන්න කියලාත් මිනිස්සුරු මඩුල්ල පෙත්සම් කාර්ය පාර්ශවයට ඊයේ දවසේ නියෝග කරලා තිබුණා. එමනම් යළි තෙලමෙන බ්‍රහස්පතින්දා දිනේ හමුවන බලාපොරොත්තු වෙන සමුගන්නවා මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
මෞබිමෙන් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.